ඇමතුමා
විනාඩි කීය?
ඔබතුමාට විනාඩි 12ක් කාලයක් තියෙනවා.
ගරු සභාපතිතුමනි, වර්තමාන ජනමාධ්‍ය ඇමතිතුමාගේ අදහස් ප්‍රකාශ කිරීමෙන් පස්සේ හිටපු ජනමාධ්‍ය ඇමතිවරයෙක් හැටියට මේ කාරක සභා අවස්ථාවේ ඒ විෂයට සම්බන්ධ කරුණු කීපයක් ප්‍රකාශ කරන්නට මට ලැබීම ගැන මම සතුටු වෙනවා. සභාපතිතුමනි, මට මතක් වෙන්නේ එදා අපි 2015ට පෙර යහපාලන රජය එන්නට පෙර මේ වගේ ජනමාධ්‍ය අමාත්‍යාංශයේ කාරක සභා අවස්ථාවලදී අපට කතා කරන්න වුණු දේවල් මට මේ වෙලාවේ මතක් වෙනවා. වර්තමාන ජනාධිපතිතුමා එදා අග්‍රාමාත්‍යවරය හැටියට 2015 ආණ්ඩුව පිහිටෙව්වහම මට ජනමාධ්‍ය ඇමතිකම භාර දුන්නා. මම ජනමාධ්‍ය ඇමති වුණේ අපේ රටේ ජනමාධ්‍ය අඳුරුම යුගයක් තිබුණු වෙලාවක. ඒ කාලේ දිනපතාම වාර්තා වුණේ මාධ්‍යවේදීන් ඝාතනය කරන ඒවා, පහර දීම් කරපුවා, පැහැර ගැනීම් කරපුවා, අතුරුදහන් වෙච්චා, මාධ්‍ය ආයතන ගිනිබත් කරපුවා, සමහර මාධ්‍යවේදීන් ජීවිත තර්ජන නිසා ජීවිතේ බේර ගැනීමට විදේශගත වෙච්ච හැටි. එවැනි කළු පැල්ලමක් අපේ රටේ මාධ්‍ය නිදහසට එල්ල වී තිබෙද්දී මම ජනමාධ්‍ය ඇමතිකම භාරගත්තා. මාධ්‍ය නිදහස ඇති කරන්න, ජනතාවට නිදහසේ අදහස් පළ කරන්න, ජනතාවට තොරතුරු දැනගැනීමේ අයිතිය ලබා දීම වැනි දේ අපට එදා කරලා පෙන්වන්න පුළුවන් වුණා. අන්තිමට මාධ්‍ය නිදහස දෝරේ ගලන්නම ලැබුණා. කොටින්ම කියනවා නම් ජනාධිපති, අගමැති, ආණ්ඩුව, මැති ඇමතිවරු ඔක්කොම විවේචනය කරලා මාධ්‍යවේදීන් බය නැතුව රැයට දරු පවුලත් එක්ක ගෙදර නිදාගෙන ඉඳලා පහුවට පහුවෙන් දැයිලා පහු ලියන්න පටන් ගත්තා. රට හැර ගිය අය ලරි ලංකාවට ඇවිල්ලා නිදහසේ පෑන හසුරවන්න පටන් ගත්තා. ඒ වෙලාවේ සභාපතිතුමනි, අපි කල්පනා කරේ ආණ්ඩුවක් හැටියට රටක් සංවර්ධනය කරන්න නම්, රට තුළ යහපාලනය ඇති කරන්න නම්, ආණ්ඩුව කරන දේවල් වලට මහජනතාව වගවන්න නම්, ජනතාවට නිදහසේ තමන්ගේ අදහස් පළ කරන්නත්, ජනමාධ්‍යවලට තමන්ගේ වෘත්තීය කාර්යභාරයන් උපරිම නිදහසේ කරගෙන යන්න සුදුසු වටපිටාවක් නිර්මාණය කළ යුතුයි කියලා ආණ්ඩුවත් ඇමතිවරයා හැටියට මමත් කල්පනා කරා. ඉනපොඩ්ඩ ඒකට ගැළපෙන ප්‍රතිපත්ති නීති ආයතන අපි ගොඩනැගීමට මුල පිරුවා. මම මේ වෙලාව ඉතාමත්ම සතුටින් මතක් කරන්න කැමති, අද රටම දූෂණ වංචා අක්‍රමිකතා වළක්වන්න නොයෙකුත් දේවල් කියනවා, නොයෙක් යෝජනා ගැන කතා කරනවා. නමුත් මම බය නැතුව කියනවා, ඒ සඳහා නීතිමය බලයක් ලබා දෙමින් තොරතුරු දැනගැනීමේ ඓතිහාසික පනත මේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා 225ම සහාය අරගෙන ඒකමතිකව සම්මත කරගන්න අපේ යහපාලන රජය යටතේ ජනමාධ්‍ය ඇමතිවරයා ලෙස මට පුළුවන් වුණා එදා. ගරු සභාපතිතුමනි, එදා අපි මේ සභාවට ඉදිරිපත් කළ සම්මත කරගත්තේ තොරතුරු දැනගැනීමේ පනත අදත් ලෝකයේ ශ්‍රේණිගත කිරීම වලින් හොඳම රටවල් 4-5 අතරට තිබෙන බව අපි සතුටින් කියන්න කැමති. නමුත් සභාපතිතුමනි, දැන් අපිට පේනවා මේ තොරතුරු දැනගැනීමේ අයිතිය නැති කරන්න විවිධ උපරවැට්ටි අටවන්න හදනවා කියලා. ගරු සභාපතිතුමනි, අදටත් මාධ්‍ය නිදහස සම්බන්ධයෙන් ලෝකයේ රටවල් 185ක් අතරින් ශ්‍රී ලංකාවේ ඉන්නේ 135 වෙනි ස්ථානයේ බවත්, ෆ්‍රීඩම් හවුස් සංවිධානයේ පෙන්වලා දෙන විදිහට ලෝකයේ දුෂ්කරම මාධ්‍යකරණයක යෙදෙන මාධ්‍යවේදීන් සිටින රටක් ලෙසත් ශ්‍රී ලංකාව හඳුනාගෙන තිබෙනවා. ගරු සභාපතිතුමනි, රටක මාධ්‍ය කර්මාන්තයේ සාර්ථක වන්නටත් මාධ්‍ය කරුවන්ට පැවිරලා තිබෙන සමාජ වගකීම සහ කාර්යභාරය හරියට ඉටු කරන නම් විශේෂයෙන්ම කරුණු පහක් සම්පූර්ණ වෙන්න ඕන කියලා මම විශ්වාස කරනවා. පළවෙනි එක තමයි ශක්තිමත් තරඟකාරී මාධ්‍ය කර්මාන්තයක් සහ ඕනතරම් මාධ්‍ය ආයතන බිහිවෙන්නත් ඒවා නිදහස්ව පවත්වාගෙන යන අවස්ථාව තිබිය යුතු වීම. දෙවෙනි එක තමයි සභාපතිතුමනි, පුහුණු වෘත්තීය භාවයක් තියෙන කර්තෘ නිදහස ආරක්ෂා කරගන්න මාධ්‍යවේදීන් සිටිය යුතු වීම. තුන්වෙනි එක තමයි මාධ්‍ය නිදහස ආරක්ෂා වෙන හොඳ නීති සහ ප්‍රතිපත්ති රාමුවක් තියෙන්න ඕන වීම. හතරවෙනි එක හැටියට අපි දකිනවා ජනමාධ්‍ය කර්මාන්තයේ තාක්ෂණය යාවක්කාරීන වීම අවශ්‍යයි කියන එක. පස්වෙනි කාරණේ හැටියට මම හිතනවා රටේ පුරවැසියන් මාධ්‍ය සාක්ෂරතාවයෙන් බලගන්වී ඉන්න ඕන කියන එක. මේ අංශ පහටම ආණ්ඩුව තමයි ප්‍රධාන පාර්ශ්වකරුවා වෙන්නේ සභාපතිතුමනි. මේ සෑම අංශයකටම ආණ්ඩුවට කරන්න කාර්යභාරයක් තියෙනවා. විශේෂයෙන්ම ඕනම රටක ජනමාධ්‍ය විෂය සඳහා වෙනම අමාත්‍යංශයක් තියෙන මෙන්න මේ කියපු ආණ්ඩුවේ වැඩ කොටස ඉටු කරලා පෙන්නන්න. ඒ වගේම අපේ ශ්‍රී ලංකාව යළි ගොඩනගන වැඩපිළිවෙලේදී IMF එක කියන විදිහට විතරක් ඉලක්කම් මෙහාට මෙහාට කරලම කරන්න බෑ. ඊට වඩා විශාල කාර්යභාරයක් රජයට කරන්න තිබෙනවා. 2048 සුරලෝකයක් මවනවා කියමින් IMF එකට ඕන විදිහට අංක ගණිත සූත්‍ර ක්‍රමී කරපු පමණින් රටක් ගොඩ යන්නේ නැහැ කියන එකත් අපි දන්නවා. ඒ සඳහා මුළු සමාජයේම මුළු රටම එකම අරමුණකට ගොනු කළ යුතුව තිබෙනවා. ඒක තමයි අපේ ජනමාධ්‍ය අමතිතුමත් ජනමාධ්‍යවල වගකීමක් හැටියට මේ රට ගොඩ ගන්න නම් ඒ ආකල්ප රටට දිය යුතුයි කියන එක දැන් කතා කරනකොට කිව්වේ. රට ගොඩනැගිය යුතුයි කියන ආකල්පය හැම පුරවැසියෙකුටම තියෙන්න ඕන. ඒක ලබා දෙන්න ඕන. මේ සඳහා හොඳම උදාහරණය ඉන්දුනීසියාව. 1998 දී ඉන්දුනීසියාව වංකොලොත් වුණා. අවුරුදු 25කින් නැවත ඉන්දුනීසියාව ගොඩ ගියා විතරක් නෙමෙයි සභාපතිතුමනි, ලෝකයේ පස්වෙනි බලවත් ආර්ථිකයක් ඇති රට බවට මේ 2023 වෙනකොට ඉන්දුනීසියාව පත් වෙලා තිබෙනවා. ඉන්දුනීසියාවේ තත්ත්වයට පත් වුණේ මං කලින් කිව්ව විදිහට සමස්ත ඉන්දුනීසියානු සමාජයේම එක අරමුණකට ගොනු කිරීමට හැකි වෙච්ච නිසායි. එහෙම නැතුව IMF එකේ අංක ගණිත සෙල්ලම් පෙන්නලා නෙමෙයි. ගරු සභාපතිතුමනි, රට ගොඩගන්න මේ වෑයමේදී මාධ්‍ය සතු කාර්යභාරය අපි නිවැරදිව හරියට තේරුම් ගත යුතුව තිබෙනවා. එදා ඉන්දුනීසියාවේ ආණ්ඩුව ජනමාධ්‍යවලට ඒ කාර්යභාරය ඉටු කරන අවශ්‍ය වටපිටාව නිර්මාණය කරලා තිබුණා. ඒ නිසා හැකි තරම් නිදහස් අදහස් ප්‍රකාශනයට, විවිධ මතවාදවලට, තර්ක විතර්කවලට ඉඩ පහසුකම් සැලසෙන විදිහට මාධ්‍ය කර්මාන්තයට පහසුකම් සැලසී යුතුම වෙනවා. නමුත් මෙවර අයවැයින් ඒ සඳහා ගත යුතු අවම පියවරවත් අරගෙන නැති බව කනගාටුවෙන් වුණත් තිබ යුතුව තිබෙනවා. උදාහරණයකට වැට් එක 10% දක්වා වැඩි වුණාම ඒක පුවත්පත්වලටත් බලපානවා, සංග්‍රහවලටත් බලපානවා, ඒ විතරක් නෙමෙයි පුස්තකාලවලටත් බලපානවා, ජංගම දුරකථනවලටත් බලපානවා, අන්තර්ජාලයේ භාවිතයේදී ඩේටා වලට බලපානවා, වගේම පරිගණක වලටත් බලපානවා. ගරු සභාපතිතුමනි, මෙවැනි ක්‍රියාමාර්ග වලින් ආණ්ඩුව බලාපොරොත්තු වෙන්නේ මොකද්ද? බුද්ධිමත් අනාගත පරපුරක් බිහිවෙන එක වැළැක්වීමටද? එහෙම නැත්නම් ප්‍රශ්න කරන ජනතාවක් බිහිවෙන එක වළක්වන්නද කියලා අපි දැනගන්න කැමැතියි. ඒ වගේම සභාපතිතුමනි, පසුගිය දවස්වල අපි දැක්කා මර්ධනකාරී පනත් කීපයක්ම රජයේ විසින් අලුතෙන් ගේන්න උත්සාහ කරන හැටි. විකාශන අධිකාරී පනත ගේන්න හැදුවා. ඒක ලැප්තැනම ලොප්පුණා. ඊට දැඩි විරෝධයක් මාධ්‍ය කර්මාන්තයෙන් එල්ල වුණා. අලුතින් ගේන්න උත්සාහ කරපු ප්‍රතිත්‍ස්ත පනතේ මාධ්‍ය දඩයම් කිරීමට සෑහෙන උත්සාහයක් කරලා තිබෙනවා. අන්තිමට ඒකත් රජයට හකුල ගන්න සිද්ධ වුණා. දැන් අලුත්ම නාඩගම තමයි ඔන්ලයින් ආරක්ෂණ පනත. සමාජ මාධ්‍ය නියාමනය කරන්නට මෙවැනි පනතක් ගේන බව ආණ්ඩුව කිව්වා. මම කියන්න කැමති, සමාජ මාධ්‍ය කියන්නේත් ජනමාධ්‍යයට ඍජුවම සම්බන්ධ විෂයක් බව. ඒ නිසා මම කියනවා මෙවැනි පනතක් හරිනම් ගේන්න ඕන. එක්කෝ ජනමාධ්‍ය අමාත්‍යාංශේ, නැත්නම් අධිකරණ අමාත්‍යාංශේ, එහෙමත් නැත්නම් ඩිජිටල් අමාත්‍යාංශේ. මම හිතන්නේ පොලිස් අමාත්‍යාංශයෙන් මෙහෙම පනතක් ගෙනාපු ලෝකේ එකම රට ශ්‍රී ලංකාව වෙන්නට ඇති. ඒක විගණමක් නෙවෙයිද සභාපතිතුමනි? අපට තියෙන පුදුමය 2001 බලයට පත් වුණු අපේ ආණ්ඩුව එදා අග්‍රාමාත්‍යවරයා ලෙස වර්තමාන ජනාධිපතිතුමා එදා ඉතා සාධනීය මැදිහත් වීමක් කරලා එවකට තිබුණු සාපරාධී අපහාස නීතිය එතුමා ඉවත් කරා. එදා එහෙම මාධ්‍ය නිදහස වෙනුවෙන් කටයුතු කරපු වර්තමාන ජනාධිපතිතුමාගේ ආණ්ඩුව යටතේ මෙහෙම ඒවා සිදුවෙන එක ගැන අපි එක පැත්තකින් පුදුමත් වෙනවා, එක පැත්තකින් කනගාටු වෙනවා. මොකද මේ කියපු හැම පනතකින්ම අපහාසය සාපරාධී අපරාධයක් බවට පත් කරන්න උත්සාහ කරලා තියෙනවා. විකාශන අධිකාරී පනතෙන්, ප්‍රතිත්‍රස්ත පනතෙන්, ඔන්ලයින් ආරක්ෂණ පනතින් අපහාසය සාපරාධී අපරාධයක් විදිහටත් මාධ්‍යවේදීන් දඩයන් කරන්නත් ප්‍රතිපාදන සකස් කරලා තිබෙනවා. ඔන්ලයින් ආරක්ෂණ පනත
ඔබතුමාට විනාඩි 2 කාලයක් තියෙනවා. ඈ විනාඩි 2 කාලයක් තියෙනවා.
ඔන්ලයින් ආරක්ෂණ පනත මහා උලක් කියලා ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවම පෙන්නුම් කරනවා. ඒකේ වගන්ති 56න් 33ක්ම සංශෝධනය නොකළොත් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවත් ශ්‍රේෂ්ඨාධිකරණයේ සිය තීන්දුව හරහා පාර්ලිමේන්තුවට දැනුම් දුන්නා. ඒ වගේම මම දැනගන්න කැමති පොලිස් භාර ඇමතිතුමාගෙන් මේ සම්බන්ධයෙන් ඊළඟ පියවර මොකක්ද කියලා. හැම ජනමාධ්‍ය ඇමතිතුමෙන් අහන්නේ නැත්තේ මොකද ඒක ගෙනාවේ අනිත් අමාත්‍යාංශයෙන් නිසා. මොකද ගරු සභාපතිතුමනි වගන්ති 33ක්ම සංශෝධනය කිරීම කමිටු අවස්ථාවේදී සිදු කිරීම ප්‍රායෝගික එකක් නෙමෙයි. ඊට වඩා ලේසි අලුත්ම පනතක් සකස් කරලා ඉදිරිපත් කරන එක. ලෝකයේ රටවල් ගණනාවක මේ වෙනකොට ඔන්ලයින් ආරක්ෂණ පනත් ගෙනත් තියෙනවා. ජර්මනියේ, සිංගප්පූරුවේ, ඔස්ට්‍රේලියාවේ, ඇමරිකාවේ, රුසියාවේ වගේ රටවල් මේ පනත හඳුන්වා දෙන පොලිස් භාර ඇමතිතුමාගෙන් ඉල්ලා හිටිනවා ඒ රටවල් වල මෙවැනි පනත් කොච්චර දුරකට සාර්ථකද අසාර්ථකද කියලා හොයලා බලන්න කියලා. මේ වගේ පනතක් සාර්ථක වෙන්න නම් ඒ සඳහා අන්තර්ජාතික සමාජ මාධ්‍ය සමාගම් වල සහයෝගයත් ලබා ගත යුතු වෙනවා. මේව පනතක් සකස් කරනකොට ඔවුන්ගේ අදහසුත් ලබා ගන්නට ඕන. අපි දන්නවා මෙතා හෙවත් Facebook සමාගම ඇමරිකාවේ ලියාපදිංචි සමාගමක් බව. ඔවුන් ක්‍රියාත්මක වෙන්නේ ඇමරික මට විනාඩි දෙකක් මං ඉල්ල ගන්න. ඔවුන් ක්‍රියාත්මක වෙන්නේ ඇමරිකානු නීතියට අනුවයි. මේ සමාගමේ මාසික ආදායම ඇමරිකානු ඩොලර් බිලියන 10ක්. අපිට රඩම කොට දාන්න යන්නේ මීට වඩා අඩු ඇමරිකානු ඩොලර් බිලියන ගාණක්. මේ සමාගම ඒ තරම් බලවත් සභාපතිතුමනි. ඒ නිසා අපි අහනවා අපේ පොලිස් ඇමතිතුමාගෙන් මේ වගේ පනතක් ගෙන උත්සාහ කරන්නේ සකර්බර්ග් මහත්තයවත් අලුත් කඩේට ගෙනියන්නද කියලා. ඒ නිසායි අපි කියන්නේ මේවා ප්‍රායෝගික නැති බව. මේ වගේ පනත් ගේන්න පෙර මම කියනවා ඇමතිතුමනි, එදා අපි තොරතුරු දැනගැනීමේ පනත ගේනකොට කටයුතු කළ විදිහ අධ්‍යයනය කරලා බැලුවා නම් හොඳයි කියලා. සීත කාමරයකට වෙලා දෙතුන් දිනෙකුත් එක්ක මෙහෙම පනත් හදන්න බෑ. විශේෂයෙන්ම මේ සමාගම් එක්ක කතා කරලා ඔවුන්ගේ එකඟතාවය ඇතුව අලුත් වැඩපිළිවෙලට යන්න කියලා මම ඉල්ලා හිටිනවා. රටට ගැළපෙන මාධ්‍ය නිදහස සුරකින අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියට ගරු කරන හොඳ පනතක් ගෙනාවොත් අපිට පක්ෂයක් ලෙසත් ප්‍රධාන විපක්ෂය ලෙසත් අපේ සහයෝගයක් දෙන්න පුළුවන්කම තිබෙනවා. අවසාන වශයෙන් මගේ අවසාන නීතු දෙකේ මම කියනවා ඇමතිතුමාට මම ස්තුතිවන්ත වෙනවා. ඔබතුමා පහුගිය දවස්වල ජනාධිපති සම්මාන උරලක් පැවැත්තු අපිටත් ආරාධනා කරා. මට මතක් වෙන්නේ මම ජනමාධ්‍ය ඇමති වෙනකොට අවුරුදු 8කින් සරසවි සම්මාන උරල තිබුණෙත් නැහැ, ජනාධිපති සම්මාන උරලක් පවත්වලා තිබුණෙත් නැහැ. මම ඒ දෙකම මං හිටපු කෙටි කාලය තුල පැවැත්තුවා. ඔබතුමාට කියනවා අපේ රටේ සිනමා කර්මාන්තය, ටෙලි නාට්‍ය කර්මාන්තය, ජනමාධ්‍ය කර්මාන්තය ඉහළ නැංවීම සඳහා මේ ගත්ත පියවර ඉදිරියටම ගෙනියන්න, වාර්ෂිකව අඛණ්ඩව පවත්වන උරලවල් හැටි ඒවක් දිගටම ගෙනියන්න කියලා. මාධ්‍යවේදීන්ට ඉතාම අමාරුකම් තියෙනවා. අද තියෙන මේ ජීවන බරත් එක්ක, බදු බරත් එක්ක ජනවාරි ඉඳලා වැට් එක ආවට පස්සේ ඉතාම සොච්චන් වැටුපකින් අඩු පහසුකම් එක්ක ඒ අය ගත කරන ජීවිත වැඩි දියුණු කිරීමට තව තව දේවල් ආරම්භ කරන්න කියලා මං කියනවා. ඒ ණය දෙනේවා, ශිෂ්‍යත්ව දෙනේවා, නිවාස දෙනේවා, රක්ෂණ වැඩපිළිවෙළ මේවා ඕන් වෙනුවෙන් ඉටු කරන්න කියලා ඇමතිතුමාගෙන් ඉල්ලා හිටිනවා. මට අමතරත් විනාඩි දෙකක් ලබා දීම ගැන ඔබතුමාට ස්තුතිවන්ත වෙමින් අපි කනගාටු වෙනවා මෙවැනි වැදගත් අමාත්‍යාංශ ගැන, අමාත්‍යාංශ වරාය ගැන, මේ ජනමාධ්‍ය ගැන, මේ ඔක්කොම ගැන කතා කරනකොට සෑහෙන කාලයක් අපිට විශේෂයෙන් පිට උදේ වරුවේ ගත කරන්න වීම ගැන මම ඇත්තටම කනගාටු වෙනවා. බොහොම ස්තුතියි.
ස්තුතියි. මේ ළඟට ගරු ශානක්‍ය රාසමාලික මහත්තයා විනාඩි 7ක කාලයක් තියෙනවා. මිනිත්තු 7ක කාලයක්. බොහොම ස්තුතියි. ඉන්ද්‍ර මිහ මුඛ්‍යමනෝර විවාදම් ඉන්ද විවාදතලේ සිල කැරතල් සොල්වදක මුන්බාහ නේත්‍රේ දිනම් நான் இந்த சபையிலே என்னுடைய உரைக்கு பிற்பாடு வெளியே செல்லும் பொழுது எனக்கு நேற்று ஒரு ஊடகம் ஒன்றிலே முன்கூட்டியே நான் இணங்கின ஒரு விடயத்திலே ஒரு ஊடக சந்திப்பு ஊடகத்திலே ஒரு நிகழ்வுக்கு செல்ல வேண்டிய காரணத்தினால் நான் செல்ல வேண்டியதாக இருந்தது. அந்த நேரத்தில் இந்த சபையிலே ஒருவர் ஆம்பளையாக இருந்தால் இந்த சபையிலே இருந்து நீங்கள் என்னுடைய கேள்விகளுக்கு பதில் சொல்லிட்டு போங்கள் என்று சொல்லியிருந்தார். அவரிடம் சொல்ல வேண்டும், அவர் பிரதிநிதித்துவப்படுத்தும் கட்சியினுடைய ஜனாதிபதி ஜனாதிபதியே இந்த சபையிலே கேள்விகள் கேட்கும் பொழுது தப்பி ஓடுவதுதான் நாங்கள் பார்த்திருக்கிறோம். அப்ப அவர் என்னிடம் கேட்கிற கேள்வியை ஜனாதிபதியிடம் போய் கேட்கணும், ஜனாதிபதி ஒரு ஆம்பளையா இல்லையாண்டு. இப்ப ஜனாதிபதியிடம் கேட்காமல் இங்கே வந்து எங்களிடம் இந்த கேள்வியை கேட்கக்கூடாது. ஆனால் இருந்தாலும் அவர் சொன்ன விடயங்களிலே அன்னைக்கின்றே நான் ஸ்ரீலங்கா சுதந்திர கட்சியின் ஒரு அமைப்பாளராக இருந்தது அனைவருக்கும் தெரிந்த ஒரு விடயம். இது புதிதாக இவர் ஏதோ ஒரு விஞ்ஞானி போல கண்டுபிடித்த ஒரு விடயமாகவோ இல்லை என்றால் நான் கண்டியிலே என்னுடைய பாடசாலையை கூட பிள்ளையாக சொல்லியிருந்தார். கண்டியிலே நான் படித்தது திருத்துவ கல்லூரியிலே, அது ஒரு சிங்கள பாடசாலை என்று சொல்லியிருந்தார். அதிலே மூவின மக்களும் படித்த ஒரு பாடசாலை. ஏன் இந்த நாட்டினுடைய சிறந்த கிரிக்கெட் பிளேயராக இருந்த குமார் சங்கக்காரே அந்த பாடசாலை தான் படித்திருந்தார். சிங்கள நண்பர்கள் இருக்கிறார் என்று சொல்லியிருந்தார். எனவே சிங்கள நண்பர் இருக்கிறார்கள், தமிழ் நண்பர் இருக்கிறார்கள், இஸ்லாமிய நண்பர் இருக்கிறார்கள். அப்ப இது ஒரு வேடிக்கையான ஒரு விடயம், ஒரு புதுனமான விடயமாக இந்த சபையில சொல்றார். அதே போல என்னுடைய திருமணங்களை பற்றி சொல்லியிருந்தார். இந்த ஊடகங்களிலேயும் இந்த விமர்சிக்கிறவர்கள் சொல்றதை பார்த்தால் எனக்கு தற்பொழுது ஒரு 5-6 திருமணங்கள் நடந்திருக்க வேண்டும். அப்ப இந்த இவ்வாறான அடிமுட்டாளுடைய கதைகளுக்கு நான் பதில் சொல்ல விரும்பாவிட்டாலும் மக்கள் இந்த பதிலை எதிர்பார்க்கும் காரணத்தினால் இந்த விடயத்தை நான் சொல்லியிருக்கின்றேன். அதே போலதான் என்னுடைய வளர்ச்சிக்கான காரணம் எனக்கு எதிராக முன்வைக்கும் விமர்சனங்கள். இவ்வாறான ஒரு அடிமுட்டால் வடவித்து திரிந்தவன் சொல்ற கதையே பாராளுமன்றத்தில் அவன் ஒருவன் சொல்றான் என்றதுக்காக ஊடகங்கள் சிலதுகள் தமிழ் ஊடகங்கள் இதை தலைப்பு செய்தியாக போட்டு அதிலே ஒரு கிளுகிழப்பு, ஒரு சந்தோஷம். இவ்வாறான போலியான விமர்சனங்கள் தான் என்னுடைய வளர்ச்சிக்கான காரணம். இன்று நான் ஒரு பாராளுமன்ற உறுப்பினராக எதிர்கட்சியிலே வயது குறைந்த பாராளுமன்ற உறுப்பினராக எனக்கு தெரிவு செய்யப்படுறதுக்கு இந்த விமர்சனங்கள் தான் உதவியது. இவ்வாறான விமர்சனங்கள் எனக்கு இன்னும் பலத்தை சேர்க்குமே தவிர எனக்கு இதிலே எந்த பாதிப்பும் இல்லை என்று முதலாக சொல்ல போனோம். அதே போலதான் இன்று மிக முக்கியமான இந்த ஊடக அமைச்சிலே பற்றி பேசும் பொழுது இன்று வடக்கு கிழக்கிலே இருக்கும் ஊடகவியலாளர் தொடர்ந்து அச்சுறுத்தப்படுகிறார்கள். நேற்று மாலையிலே கூட பார்த்தேன், மட்டக்களப்பு மாவட்டத்தை சேர்ந்த ஐபிசி ஊடகத்தினுடைய பிராந்திய செய்தி சேகரிக்கும் சகோதரர் தீபன் அவர்களுக்கு இன்று காலையிலே விசாரணைக்கு வருமாறு அழைப்பு வந்திருக்கு. ஒரு மாதத்துக்கு ரெண்டு மாதங்களுக்கு முன்பாக ஜனாதிபதி மட்டக்களப்புக்கு வந்த நேரத்திலே செய்தி சேகரிக்க போன கிருஷ்ணகுமார் மற்றும் சசி புண்ணியமூர்த்தி ஆகிய இருவருக்கும் நீதிமன்றங்களுக்கு முன்பாக ஆஜராக வேண்டியதாக வந்தது. அவ்வாறாக தொடர்ந்து மாவட்ட செயலகத்திலே இருக்கும் மாவட்ட அபிவிருத்தி குழு தலைவர் அச்சுறுத்துவது, இது ஒரு தொடர்ச்சியாக வடக்கு கிழக்கில் இருக்கும் ஊடகங்களை அச்சுறுத்தும் செயல்பாடு இந்த அரசாங்கம் தொடர்ந்து செய்து கொண்டு வருகிறது. நாங்கள் இன்று ஊடகத்தை பிடித்து பேசுகின்றோம். அதே போலதான் ஆன்லைன் சேஃப்டி பில் என்ற ஒன்றை கொண்டு ஊடகங்களை இன்னும் அடக்குவதற்கான வழிகளை அரசாங்கம் பார்த்துக் கொண்டிருக்கின்றது. நான் நினைக்கின்றேன் அதிலே முன்னேற்றம் கெசட் பண்ணப்பட்டது, இன்னும் முன்னேற்றம் இல்லாவிட்டாலும் கூட நாட்டு மக்களை அடக்குவதற்கு ஊடகத்தை அடக்குவது தான் ஒரு வழி என்று இந்த அரசாங்கம் நினைக்குமா இருந்தால் நான் இன்னும் மக்களுடைய புரட்சிகள், இன்னும் மக்களுடைய கொந்தளிப்புகள் இன்னும் அதிகரிக்கும் என்று சொல்லணும். அதே போலதான் இன்று அரச ஊடகமாகிய இந்த வசந்தம் தொலைக்காட்சி அரசு ஊடகங்கள் பிரதானமாக வடகிழக்கிலே இருக்கும் செய்தி வழங்குற அந்த ஊடகவியலாளருக்கு தற்பொழுது வழங்கும் கொடுப்பனவு ஒரு செய்திக்கு 1000 ரூபா, ஏனே ஐடிஎன் தொலைக்காட்சியிலே வந்து 2000 ரூபா. அப்ப ஊடகவியலாளர்களுக்கும் சமூகம் அவங்களுடைய இனத்தை பார்த்து எந்த ஊடகத்தை அவங்க எந்த மொழியிலே ஊடகத்திலே செய்தி சேகரிக்கிறாங்க, அதுலேயும் ஒரு அநீதி நடக்கின்றது. 2000 ரூபா அங்க 1000 ரூபா. அதே போலதான் கடந்த காலத்திலே தெற்கிலே இருக்கும் ஊடகவியலாளருக்கு பாரிய சலுகைகள் கொடுக்கப்பட்டது, வீடு திட்டமாக இருக்கட்டும், உபகரணங்கள் வாங்குவதற்காக இருக்கட்டும். ஆனால் எங்களுடைய வடக்கு கிழக்கில் இருக்கிற ஊடகங்களுக்கு ஊடகவியலாளருக்கு எந்த ஒரு இந்த அரசாங்கத்துடைய நலன்புரி திட்டங்கள் எதுவுமே அவர்களுக்கு கிடைக்காத ஒரு காலப்பகுதியிலே தான் நாங்கள் இருக்கின்றோம். கடந்த காலத்திலும் அவ்வாறு தான் இருந்தது. அதே போலதான் இன்று மட்டக்களப்பு மாவட்டத்திலே மட்டக்களப்பு மாவட்டத்திலே தகவல் திணைக்கழக அதிகாரி கிட்டத்தட்ட 10 வருடங்களுக்கு மேலாக ஒரே ஒரு அதிகாரி இருக்கின்றார். அவர் கிட்டத்தட்ட மாவட்டத்திலே அரசாங்கத்துடைய ஒரு ஊழியர் என்றதை விட அவர் வந்து மாவட்டத்தில் இருக்கும் அனைத்து ஊடகவியலாளரையும் ஒருங்கிணைத்து அவருடைய பொறுப்பு அந்த செய்திகளை வழங்குவது. ஆனால் அதை விட்டுவிட்டு அவர் தற்பொழுது ஒரு செய்திகளை சரியாக வந்த ஊடகவியலாளருக்கு வழங்காமல் ஒரு அவருடைய செயல்பாடை படி பாரிய விமர்சனங்கள் வந்து கொண்டிருக்கின்றது. கௌரவ அமைச்சர் அவர்களே, உங்களுடைய இந்த தகவல் திணைக்கள அதிகாரியை நீங்கள் 10 வருடங்களுக்கு மேலாக இருந்த அதிகாரி, அது எந்த மாவட்டமாக இருந்தாலும் சரி அதிலே சில மாற்றங்களை செய்ய வேண்டும் என்றதையும் இந்த இடத்தை சொல்ல வேண்டும். ஊடகங்களை பற்றி மட்டுமல்ல இன்று இந்த விவாதத்திலே நான் நினைக்கிறேன் போர்ட்ஸ் அண்ட் ஏவியேஷன் மினிஸ்ட்ரி, கப்பல் துறை மற்றும் விமானங்கள் தொடர்பான அமைச்சிலேயும் விவாதம் இருக்கின்றது. டுடே வந்த மினிஸ்ட்ரி ஆஃப் போர்ட்ஸ் அண்ட் ஷிப்பிங் அண்ட் ஏவியேஷன், ஐ வுட் லைக் டு அர்ஜ் த கவர்மெண்ட் டு லுக் அட் தி ஆப்ஷன் ஆஃப் bringing in small aircrafts which can land anywhere in the country at the domestic airports that we already have. I know the president has proposed an international airport in Hingurakoda. I'm not opposed to that because I don't know how practical that is. We already have two international airports in this country. So I don't know if that's the best option. But we have three international airports, including Jaffna right now. So Hingurakoda would be the fourth. But I think what we should look at is, at least the Jaffna airport needs to be expanded. I think the runway for it to be expanded on the northern side. I don't think there is any issue for it to be expanded. And when we spoke to the president, we have told him that. We have raised this matter with the president. But to date, there is no progress on that matter. Even in the district of Batticaloa, there is a possibility to bring in a 45-seater, 40-seat aircraft to Batticaloa. But we need to speak to companies who run these small light aircrafts and at least ask them to come and invest in this
country. Honourable Member, you have one more minute.
Thank you. We should ask them to come and invest in this country because we need to create more connectivity. So if you have a domestic flight from Batticaloa to Colombo and then they can catch an international flight from Colombo to their final destination, that might be a better way because building an international third, fourth international airport may take quite a bit of time. Even hotels in Pasikuda or Trincomalee, they are suffering because when the lands were given in Pasikuda, if I am not mistaken, they were asked to build hotels immediately. So we had a large number of hotels in Pasikuda and the occupancy is very less. So I think without the connectivity, without improving the connectivity, I don't think we will have tourists coming into places like Batticaloa and winding up. And finally, with the ferry service that's operating right now, I think the ferry service is temporarily suspended. It will restart in January. I was told that it could be due to the weather or the monsoon season. I'm not too sure. But I think the Thalaimanna Rameswaram ferry service is a more practical option. I was told that it's 56 nautical miles from KKS to Karaikal, but 80 nautical miles from Thalaimanna to Rameswaram. So the journey, you will reduce the journey from 3 hours to 1 hour. So this should be taken into consideration because that will change the prices as well.
Please wind up.
So I'm winding
up. Is over. So please wind up.
I'm winding up. So please look into this serious issue. Ports and aviation is a very important aspect. The Trincomalee Harbour also need to be developed. So in the interest of time, I will wind up my speech. But I would, even though the minister is not here, right? Minister just walked in. Honorable Minister, if you can please respond on those two matters about the Jaffna Airport, the expansion of it on the northern side of the runway, and having a domestic light airline carrier that can operate domestically, and also the Rameswaram Thalaimanna ferry service, which is only 18 nautical miles. If you can give me a response to that, that will be appreciated. Thank you.
Garu Premnath Dulwatta Mahathuma Vinadi 9 ek kaalayak thiyenu. Order please, Garu Hesha Vitara Mahathuma Moolasane.
Stuti
Dharmantuwa kada
Stuti sabhapatumani mage danne samahara karana waldi ape aanduwa kiyana karana walata samahara vina wenna samahara kiyenawa me 2048 stavara ratak athi wenne kohomada kiyana karye sambandhayen hina gassanna hina wenna usaha karaddi api kawuruth dannawa adama ada vipakshe mantivuruma kiyenawa Facebook samagame maasika adayama ape rate මේ ප්‍රශ්න විසඳන ප්‍රමාණවත් කියලා. ඒතකොට ඒක බැලුවම අද අපිට අවශ්‍ය වෙන්නේ මේ ජනමාධ්‍ය අමාත්‍යාංශය හරහා ඒකම මේ සියලු මාධ්‍ය හරහා අපි කරන්න ඕනේ මේ රට එක තැනකට ගෙනල්ලා මේ රටේ ජනතාවත් එක්ක අපි එක මානසිකත්වයක් තුල මේ සියල්ල අපිට මේ රට ජයග්‍රහණය කර තත්ත්වයට ගේන්න පුළුවන් කියන කාරණය අපි සමාජය තුල ඇති කරන්න ඕනේ. දැන් ඉන්දුනීසියාවේ අවුරුදු 23කින් ජයග්‍රහණය ගැන කතා කරමු. අපි කවුරුත් දන්නවා ඉන්දියාවේ 1996 පස්සේ අවසන් වරට තමයි ඉන්දියාවේ IMF එකට ගියේ. හැබැයි IMF එකට ඕනෙදිට වැඩ කරේ නැති නිසා තමයි ශ්‍රී ලංකාව අද ආපහු 16 වතාවක් IMF එකට යන්නේ. මං කියන්නේ IMF එකේ රබර සීලයක් වෙන්න කියලා. හැබැයි අපි IMF එක කියපු වර දුෂ්කර තීඳු තීරණ ගත්තනම් අපිට රටක් හැටියට මෙහෙම නැවත නැවත IMF එකට යන්න වෙන්නේ නැහැ. ඉතින් මේ සියලුම කාරණා අපි ඔක්කොම එකතු වෙලා වෙනස් විදිහට හිතලා වෙනස් වෙන්න කටයුතු කරන්න ඕන කාලය අද උදා වෙලා තියෙන්නේ. විශේෂයෙන්ම බැලුවොත් මේ වැට් එක ගැන කතා කරාම දිගටම අපි කවුරුත් දන්නවා වැට් එක නොයෙකුත් ශේස් වලට වැඩි අපි කවුරුත් පිළිගන්න. සම පෝෂක ගුලියේ ඉඳලා පොතපතේ ඉඳලා ගරු සභාපතිතුමනි මේ පාර්ලිමේන්තුවේ මම හිතන්නේ පහුගිය සැප්තැම්බර් මාසේ මම පොත් ගෙනල්ලා පොත්වල නම් කියලා 2020 ඉස්සෙල්ලා අච්චුගහව පොතයි මෙවර සාහිත්‍ය උත්සවයේ අච්චුගහව පොතයි අතර බිලේ වෙනස මම කිව්වා. දැන් ප්‍රශ්නයක් තියෙනවා. හැබැයි නමුත් අපි කොහොමද මේ ගැටලුකාරී තත්ත්වය තුළ මේ එදා අපි දැක්ක රට දෙමිනි අද තියෙන්නේ? අපි විශාල ප්‍රශ්නයක් එක්ක මම හිතන්නේ පළවෙන ලෝක යුද්ධ දෙවෙනි ලෝක යුද්ධෙන් පස්සේ එදා ඉඳලා අපි මූණ දීපු ධර්ම ආර්ථික ආගාධයට අපි මූණ දීලා තියෙන්නේ. ඉතින් එහෙම බැලුවම සමහර කාරණාවලද අපිට වෙනස් ලෙස හිතන්න වෙලා තියෙනවා. දැන් ඔබ කවුරුත් දන්නවා කර සභාපතිතුමනි දිගින් දිගටම මේ දේශපාලනය කර දැන් මමත් පළවෙනි වතාවට මේ පාර්ලිමේන්තුවට ආවට පස්සේ හැමෝම අපේ බොහෝමයක් අපේ කාඩර් එක බලාපොරොත්තු වෙන්නේ වරාය රැකියාවක්. එහෙම නැත්නම් ගුවන් සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශ දින එයාපෝර්ට් එකේ රැකියාව. සමහරවිට අපිට හිතනවා මුළු ලංකාව වරායක් වුණා නම් හොඳයි කියලා. මොකද ඒ තරම් අපේ ඡන්දදායක සමහර අවස්ථාවල ඉල්ලන්නේ වරාය රැකියාවක එක්කෝ පෙට්‍රෝලියම් එකේ රැකියාවක්. එමතු ඇත්ත. හැබැයි අද අපිට රැකියාවක් දෙන්න බෑ. ඒක අපි රටේ අපිට තියෙන ප්‍රශ්නයක්. ඒ ඒ ඇයි එහෙම වරායගෙනම ඉල්ලන්නේ? ඔය කියන සාහෘදික ගිවිසුම් වලින් වරායේ සේවකයන්ගේ පඩි වැඩි කළා. නෑ වැඩි කරන්න අපි අපි කවදත් කැමති මහජනතාවට පඩි වැඩි වෙන්න. ඒ දේවල් වෙන්න ඕනේ. හැබැයි නමුත් අපි සාපේක්ෂව මේ රටේ ඉන්න රජයේ කම්කරුවෙක්ගේ ආදායමයි වරායේ සේවකගේ ආදායම ගත්තාම අවම සේවක වැටුපත් 125,000ක් වරායේ සේවකෙක් ගන්නවා. හොඳයි එහෙම ලැබෙන්න ඕනේ අපේ රටේ ජනතාවට. විශාල වශයෙන් වරාය වැය කරනවා අතිකාල දීමනා සඳහා විශාල මුදලා. අපේ සේවකයන්ගේ සුභසාධනය ගත්තා තුන් වේල කන්න දෙනවා. ආරෝග්‍ය ශාලා ඒ සියලුම වීදම් බලනවා. පොතපත දෙනවා. කරන්න පුළුවන් උපරිම දේවල් සිද්ධ වෙනවා. ඒ නිසා තමයි වරාය ආකර්ෂණීය ස්ථානයක් වෙලා තියෙන්නේ. ඒකම එයාපෝර්ට් එකත් ආකර්ෂණීය ස්ථානයක් වෙලා තියෙන්නේ මේ කියන කාරණා එක්ක. හැබැයි අපිට පෞද්ගලික කාලේ දිගින් දිගටම දේශපාලනය තුල කෝප් කමිටුවේ බොහොමයක් වෙලාවට කිව්වා මේ සමහර සේවකයන්ගේ පේයි ටැක්ස් එක කපන්න ඕනේ කියලා. හැබැයි දීර්ඝ කාලිනව අපි එහෙම කරේ නෑ. එහෙම දේශපාලන තීරු తీරන පහුගිය ආණ්ඩුව හැමතැනකම ගත්තා. ඒකේ ප්‍රතිඵලය තමයි අද රට මේ තත්ත්වයට ආපු එක. හැබැයි අද වෙනකොට අපිට පේයි ටැක්ස් එක කපන්න වෙලා තියෙනවා. අද ශිෂ්‍ය ගණනාවක ඒක කැපෙනවා. ඉතින් වරායත් මං හිතන්නේ වරාය ශේකුත් එක තැනක්. ඉතින් මම කියන්න උත්සාහ කරේ අපි මේ අමාරු කාලේ වුණත් අද වරායේ තියෙන ශේෂයන් අරහ අද ඒ තත්ත්වයන් තුල අපි මේ දුෂ්කරව ගමන තුල දිගින් දිගටම ඉස්සරහට යනවා. නැව් සමාගම ගත්තොත් නැව් දෙකයි තියෙන්නේ. හැබැයි අද ලාභ උපයන තත්ත්වයටත්පත් වෙලා තියෙනවා. එතනින් එහාට ගිහිලා අපි කවුරුත් දන්නවා මහපොළ අපි දන්න අර ලලිත තුලතුමතු මාත්මැතුමා ඇති කරපු මහපොළ නෙමෙයි වරාය තියෙනවා මහපොළ කියලා ආයතනයක්. ඒ මහපොළ ආයතනය බිහි කරන්නේ අපේ රටේ නාවික ශ්‍රේෂ්ඨයේ තුලට දරුවන්ව පුහුණු කරන පාසලක්. අපි කවුරුත් දන්නවා ඒ අදාළ පාසල් තුල ඒ ශ්‍රේෂ්ඨයේ තුල විශාල වශයෙන් රටේ තරුණ දරුවෝ විදේශ රටවලට ගිහිල්ලා විදේශ විනිමය උපයනවා. දේවා ඉතාමත් සාධනීය කාරණා මම හිතනවා මම ඉල්ලීමක් කරනවා නිමල් සිරිපාල ඇමැතුමාටත් අපේ රාජ්‍ය ඇමැතුමාටත් ප්‍රේමලාල් ඇමැතුමාටත් මේ කාරණය වඩා පුළුල් කරන්න. අපි හැමදාම අපි බලන්න ඕනේ මේ රට දියුණු කරන්න විදේශ විනිමය ගේන්න ඒ විදේශ රටවල් එක්ක අවශ්‍යතාවය අනුව ඒ පාඨමාලා අප්ඩේට් කරලා ඒ ලෝකේ පාඨමාලා එක ගැලපෙන අවශ්‍යතාවය අනුව නිරන්තරයෙන් ඒව අප්ඩේට් කරලා අපේ තරුණ තරුණිය පුහුණු කරන්න. මොකද හේතුව අපි කවුරුද දන්නවා මේ මහපොළ ආයතනයට එක්කම අද විශාල වශයෙන් පුද්ගලික ආයතනත් දිවි වෙලා තියෙනවා තරංකාරීත්වය තුල ඒ අය මේ දරුවෝ බිහි කරන. ඉතින් මම විශ්සුතුවත් වෙනවා ඒ අදා මම මේ වඩා වැදගත්කමක් මේ මහපොළ ආයතනයට ලබා දෙන්නේ මේ අවස්ථාව මතක් කිරීම තුළ. එතනින් එහාට ගිහිලා අපි ආණ්ඩුවක් හැටියට විශාල වශයෙන් අනපනත් ගණනාවක් පහුගිය කාලේ වෙනස් කරා. මොකද හේතුව අපේ රටේ ඒ ලෝක තත්ත්වයන් එක ලෝක සම්මුතියන් එක ගැලපෙන්නේ ඒක අපිට පුළුවන්කම ලැබුණා. ගුවන් සේවාව ජාත්‍යන්තර සම්මුතියන්ට ගැලපෙන්න ඒ අවශ්‍ය වෙනස් කිරීම අපි පවස්සාදායකය තුළ ගරු අමාත්‍යවරුන්ගේ නායකත්වය තුළ අපි පහුගිය කාලේ කරා. විශේෂයෙන්ම කැරේජ් බයි එයා ඇක්ට් එක ඒකම සිවිල් ඒවියේෂන් ඇක්ට් එක අපි 2023 ඇමෙන්ඩ් කරලා ඒ අවශ්‍ය වෙනස් කිරීම් කරා. ඒකම අපි රෙගුලේෂන් ගණනාවක් ඇති කරලා මේ අවශ්‍ය තත්ත්වයන් තුළ නිර්මාණය කිරීම කරා. ඉතින් මං හිතන්නේ අද දිනේ තුල අපි මේ කතා කරන අයවැය තුළ මං විශ්වාස කරන්නේ විශේෂයෙන් අපිට මේ රට නැවත ස්ථාවර තත්ත්වයකට ගෙනල්ලා මේ බංකොලොත් පාවෙන් මිදිලා විදේශ විනිවිද උපයලා සංවර්ධිත රටක් බවට පත් වෙන්න මේ අද අයවැය ඉදිරිපත් කරන ශ්‍රේෂ්ඨ දෙකට විශාල කාර්යභාරයක් තියෙනවා. ඒ සඳහා අපි ඔක්කොම එකතුලා වැඩ කරන්න ඕනේ. අපි දේශපාලනය කරනවා කියන කාර්යය තුළ හිටියොත් අපිට අපදෑම් වෙන්නේ IMF එකට යන්න. දැන් සමහර කාරණාවලදී කොච්චර කොහොම කතා කරත් දේශපාලන වාසි ගන්න විපක්ෂය කියන සමහර කාරණා දැන් සමබෝෂ ගුලිය ගැන කතා කරනවා, පොත්පත් ගැන කතා කරනවා, පොත්පත් ගැන විශ්සල කතා කරනවා. නමුත් විපක්ෂය අවධානයත් අද ඇවිල්ලා තියෙනවා. හැබැයි නමුත් ඇත්ත தത്വේ අපිට අමාරු දුෂ්කර අවස්ථාවක් ඇවිල්ලා තියෙනවා. අර එදා වෙනදා අපි ගමු ගමේ තියෙන පවුලක් ගමු. ගමේ පවුලක් ගත්තාම තමන්ගේ ගෘහ මූලිකයට හොඳට ආදායම ලැබෙන කාලේ කරපු දේවල් අද කරන්න විදියක් නැහැ. ඇත්තටම අපිට සිද්ධ වුණේ අපිට ආදායම ලැබුණ කියලා බරුණ ආදායමක් ලැබුණෙත් නැහැ. අපි හැමදාම මොන හරි දෙයක් තියෙන දා විකුණගෙන කාපු මිනිස්සු. අපිට ඔරොත්තු දෙන්නේ නැති
ධර්මතුතා විනාඩි එක කාලයක් තියෙනවා තුමන්න.
අපිට ඔරොත්තු දෙන්නේ නැති ජේතුකාර ජීවිතයක් ගත කරපු මිනිස්සු අපි. අපේ රටේ අපේ නිදහසෙන් පස්සේ අපි හැමදාම කරලා තියෙන්නේ අපිට යාවත් කාලේ කරන්න බැරි අපිට වීදම් කරන්න බැරි we can't maintain that status. We can't afford to have that kind of luxury life. හැබැයි අපි හැමදාම මේ ජීවිතකර ලයිෆ් ස්ටයිල් එක තමයි ගෙනිච්චේ. කොහෙන් හරි නයි ටිකක් ගන්නවා.
ධර්මතුතා
ආධාරයක් ගන්නවා.
ධර්මතුතා අවසන් කරනවා.
මම දන්නේ නැහැ අවසන් විනාඩිය මෙච්චරක් වැඩි වෙනවා කියලා. විනාඩිය. හොඳයි අවසන් කරා. එනිසා ගරු සභාපතිතුමනි මම හිතන්නේ මේ වෙලාව අපි සිළුමු දෙනා. මේ ගරු අමාත්‍යවරුන්ටත් රාජ්‍ය අමාත්‍යවරුන්ටත් ස්තුතිවන්ත වෙනකම් ලිල්දාරින්ටත් ස්තුතිවන්ත වෙනකම් මේ ශේෂ දෙක තුල එක පැත්තකේ ජනමාධ්‍ය ශේෂ්ඨ කරන බල රට හදන්න රට එක තැනකට ගේන්න එක දිශානතිකට ගේන්න අපි ඔක්කොම එකහුව වෙලා මේ අගාධයෙන් ගොඩෙමු කියලා ජනතාව ගේන්න මේ කාර්යයට සම්බන්ධයෙන් අපි සිළු දෙනා එකහුව වෙලා වැඩ කරමු කියන කාරණා මතක් කරමින් ඔබ සිළු දෙනාටම අපේ අමාත්‍යවරුන්ට සුභාශිංසන කරමින් මම නිහඬව බොහොමත්ම ස්තුතියි.
මිලට ගරු දයාසිරි ජයසේකර මන්තුමා උතුර විනාඩි 9ක කාලයක්
තිබුණා. 10ක් තිබුණා දැන් ආයි
අඩු වෙලා තියෙන විනාඩිය.
මොලසන මන්ත්‍රීතුමනි මම කරුණු කීපයක් ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම අපේ නිමාසිරිපාල මන්ත්‍රීතුමාගේ අමාත්‍යංශ යටතේ විශේෂයෙන්ම ශ්‍රී ලංකා නෑලයින් එකේ අපි විශේෂයෙන් කියන කැමති මේ එයාර්ක්‍රාෆ්ට් ඉංජිනියර්ස්ලාගේ ප්‍රශ්නේ. දැන් ඒක සෑහෙන කාලයක් තිස්සේ ඇදී ඇදී යන ප්‍රශ්නයක්. මේක 2020 2024 කම්කරු කොමසාරිස් කාර්මික සම්බන්ධතාංශය තිබුණා රැස්වීමක්. මේකේ කියනවා කළමනාකාරීත්වය සමග සාකච්ඡා කර සහනදායී පිළිතුරක් ලබා දෙන සත්‍යනක කාලයකට ඉඩ තබමින් අද දින සාකච්ඡාව මෙයින් අවසන් කරයි කියලා 2020 2024. දැන් අද 2023. ඔබතුමාට මම කියන්න කැමතියි මේ එයාර්ක්‍රාෆ්ට් ඉංජිනියර්ස්ලා ගැන ඔබතුමාත් මම හිතන්නේ කොමිටියක් පත් කරලා තියෙනවා. නමුත් තවමත් ඒකට අත්වෙච්ච ඉරණමක් නැහැ. මම කියන්න කැමතියි මම කාටවත් විරුද්ධව කතා කරනවා නෙමෙයි අද බලන්න ග්‍රවුන්ඩ් ෆ්ලයිට් ඇටෙන්ඩන්ස් ලාගේ ගාන 534,568යි ඒගොල්ලන්ගේ තිබුණ 278,000 අද 192කින් පඩි වැඩි වෙලා තියෙනවා. ඊළඟට අපි මේක කෙලින්ම කතා කරා මේ අපි විශේෂයෙන්ම පයිලට්ස්ලාගේ ප්‍රශ්නෙත් මම කතා කරා. පර්සර්ගේ පඩිය තිබුණේ රුපියල් 6,30,000යි අද 12,62,000 වෙලා තියෙනවා. ඊළඟට ඒක 192.2කින් වැඩි වෙලා තියෙනවා. ඊළඟට ගත්තොත් කැබින් පයිලට්ස්ලාගේ ගාන සාමාන්‍ය ජූනියර් ෆස්ට් ඔෆිසර් කෙනෙක්ගේ ගාන තිබුණේ 9,16,560යි අද 1,168,699.74ක් ගන්න. ඊට අමතරව කැප්ටන් කෙනෙක්ගේ ගාන 122යි තිබුණේ අද 1,46,000කට වැඩි වෙලා තියෙනවා. එතකොට මම කියන්න කැමති මෙච්චර මේගොල්ලන්ගේ 192කින් වැඩි වෙනකොට මේ රටේ මේ ඉංජිනියර්ස්ලා මේගොල්ලෝ තමයි ඔබතුමා දන්නවා සේෆ්ටි එක ගැන වග් කියන්නේ සම්පූර්ණයෙන් මේ අය. අද මේකට කිසිම පිළිතුරක් මේ වෙනතුරු ලබලා දීලා නැහැ. ඒක විශාල ප්‍රශ්නයක්. විශේෂයෙන්ම අද සමහර ඒවා දැන් අද සිද්ධලා තියෙනවා. එයා ඒසියා එක අද තෙවන පාර්ශ්වයකට බාර දීලා දැන් ඒගොල්ලෝ කරන්නේ. මේකෙන් ඩොලර් මිලියන 10 15 අවුරුද්දකට හැමදාම එකතු කරන්න පුළුවන් හොඳ ආදායම් මාර්ගයක් තියෙන ස්ථානයක්. මෙතන හිටිය 160 දෙනෙක්.
අද ඉන්නේ 119යි. මේ 119න් වැඩ කරන්න බෑ කරුවැමතුමා දැන්. විශාල අර්බුදයක් තියෙනවා. අපේ ෆ්ලයිට් එකක් දැන් නවත්තගෙන ඉන්නවා නොවැම්බර් 20 ඉඳලා හැංගර් එක තියාගෙන ඉන්නවා. අද වෙනකොට ඩොලර් 150,000 පාඩුයි මේ එක එයාක්‍රාෆ්ට් එකෙන් පමණක්. මොකද හේතුව අදාළ කරන පුද්ගලයෝ නැහැ. මොකද මෙතන ඉන්න 160න් දැන් ඉන්නේ 119යි. අනිත් අය තැන්තම් වලට යනවා. ඉතින් සමහර කට්ටිය කියන්න පුළුවන් මම දන්නවා මෙතන ඉන්න අපේ සභාපතිතුමා පුළුවන් තරම් උත්සාහ කරලා තිබුණා එයාත් එක්ක සාකච්ඡා කරාට එතුමාට හොඳට කාරණේ තේරුණාට ඊළඟට ඉන්න CEO මහත්තයර තේරෙන්නේ නැහැ. එයා ඊට පස්සේ මේක ගැන අත ගහන්නේ නැහැ. මේ මිනිසුන්ට කිසිදු වැඩපිළිවෙලක් ඉස්සරහට ගෙනියන්න ඉඩක් දෙන්නේ නැහැ. ඉස්සර ඒ වගේම මම කියන්න කැමතියි අපි ඉස්සර ලයින් තුනක් එකට ඉස්සලා කරා මේ කට්ටිය මේකට එකතු වෙලා වසරට තිබුණා 116ක් ඉස්සර සාමාන්‍යයෙන් ගිය මේ ලබන අවුරුද්දේ දාලා දෙනවා 116ක් දැන් ඒක ප්‍රතික්ෂේප කරලා දිනවා මොකද මේගොල්ලන්ට කියලා දිනවා මේගොල්ලන්ට කරන්න බෑ මොකද ඒ තරම් ප්‍රමාණයක් වැඩ කරන්න බැරි තත්ත්වයකට පත් වෙලා තියෙනවා බංග්ලාදේශේ ඩොලර් 9000ක් ගෙවනවා මේ වගේ ඉංජිනේර කෙනෙකුට මේ අවුරුදු 15 20 විශාල වැඩ කොටසක් කරපු අය ඒ නිසා මම කියන්න කැමතියි මේක ඉතාම ඉක්මනින් ඔබතුමාට මම ඉල්ලීමක් කරනවා වහාම මේ ප්‍රශ්නය විසඳන්න අවශ්‍ය කරන කටයුතු කරන්න මොකද හේතුව පිටරටින් වෙන කට්ටිය ගෙනලා මේක බේරන්න පුළුවන් කාරණයක් නෙමෙයි දැන් පයිලට්ස්ලා ගෙන්නන්න නැතුව එතන මම එදත් කිව්වා දෙන්නයි ඇවිල්ලා තිබුණේ ඒකනොත් එක්කෙනා අන්තිම වැඩ කරේ අනිත් එක්කෙනා අනිත් කට්ටිය කවුරුත් ආවේ නැහැ මේක තමයි ඇති වෙලා තියෙන තත්ත්වය ඒ නිසා මේ ඉංජිනියර්ස්ලව වෙන විදිහකට ගන්න බෑ මේ අපි දන්නවා ගිය පාර තිබුණා මේ මේ ශ්‍රී ලංකන යාලා ඉන්න එකේ විශේෂයෙන්ම ෆ්ලයිට් ස්ටෝර්ස් ලාගේ මේක 8000ක් ආවා දැන් මේකේ ඉංජිනියර්ස්ලා එහෙම 8000ක් ඉන්න නැහැ තොරගන්න ඒ නිසා ඉන්න අය කොහොම හරි බේරගෙන ඉස්සරහට යා යුතුයි කියන මතය තමයි මම මෙතනදී දකින්නේ ඒ වගේම විශේෂයෙන් මම කියන්න කැමතියි අද වරාය ඇතුලේ සිද්ධ වෙලා තිබෙන කාරණේ මම විශේෂයෙන් කියන්න කැමතියි ඔබතුමා ජනාධිපතිතුමාගේ ඊටාම ළඟම මිත්‍රයා මම විශ්වාස කරන විදිහට හැම එකටම ඔබතුමාව තමයි ගේන්නේ ජනාධිපතිතුමා නේද සුවන්දරපතිතුමා ඉතින් මම හිතන්නේ මේ ඒ නිසා දැන් අද ඔබතුමාත් දැන් පුරුදු වෙලා තියෙනවා ජනාධිපතිතුමාගේ විකිණීමේ ප්‍රතිපත්තියට වැඩේට සෙට් වෙන්න. ඉතින් මම හිතන්නේ මම කියන්න කැමතියි දැන් තමත් අද උදේත් අපි මේක කතා කරා ඔබතුමාගේ පැත්තෙන් ඔබතුමා කියනවා තෙල් සම්බන්ධ අර කම්පැනි එකට ගුවන් තෙල් හදන්න දුන්නයි කියලා. හැබැයි අනිත් පැත්තෙන් අපේ තෙල් සංස්ථාවයි කියන්නේ ඒගොල්ලන්ට ලාභ දීපිච්ච හොඳම වැඩපිළිවෙල තමයි මේ නැති කරලා විනාශ කරලා දාන්න වැඩපිළිවෙල සකස් කරලා තියෙන්නේ කියලා. ඒ වගේම මම කියන්න කැමතියි විශේෂයෙන් දැන් අලුතෙන් තිබෙන මේ වරායන් හදන වැඩපිළිවෙල මම දන්නවා ඔබතුමා ටිකක් මහන්සිලා වැඩ කරන කෙනෙක්. ඒ වගේම මේ වරාය හදන ක්‍රියාවලියේදී අපි ඔබතුමාගෙන් ඉල්ලන්නේ විශේෂයෙන්ම දැන් ආපහු නැගිටින පරයන්තයට අත තියන්න වැඩපිළිලක් සකස් වෙමින් තිබෙන ආරංචියක් තිබෙනවා. ඒ නිසා එයත් පෞද්ගලීකරණය කරන එක නෙමෙයි. ඒ අපේ සම්පතක් විදිහට අරගෙන අපිට ඉස්සරහට ගෙනියන්න පුළුවන් වාතාවරණයක් තියෙනවා. ඒකට අවශ්‍ය කරන වැඩපිළිල සකස් කරන්න කිය. ඒ වගේම ප්‍රතිඅපනයන පහළම වෙනදාම ආනයන අපලයන ක්‍රියාවලියේ රජයේ මෙහෙයුම් යටතේ ක්‍රියාත්මක විය යුතුයි කියලා එදා 1984 ජයජාවදන මැතිතුමා ඉන්නකොට ලලිත අතුරම් මුදලි මැතිතුමා පැහැදිලිව ජයජාවදන මැතිතුමාට කියලා එතුමා ඒක අතට ගත්තා ඒක රජයේ මගින් ක්‍රියාත්මක වෙන්න ඕනේ කිය. ඒ හිඳ තමයි ගම්මුදා වැඩපිළිල මහ පොලිස් විශේෂත්වය මේවට භාණ්ඩාගාරයටත් මුදල් දෙන්න පුළුවන් තැනකට මේක ආවේ ඒ විදියට ඉස්සරහට ගියේ. ඒ වගේම විශේෂයෙන්ම මේ ක්‍රියාවලිය තුල දැන් ඒක අපව නැවත මම ඔබතුමාගෙන් ඉල්ලනවා බාලුම් ගම්මාන බාලුම් වර්ගීකරණය කර අලුත් දෙයක් කිරීම මධ්‍යස්ථානයක් පටන් ගන්න පුළුවන්.
ධර්මන්තුමතා විනාඩි දෙකක් කාලයක්
සම්මර්ධනය කරන්න පුළුවන්. මම ඊට වඩා ඒකදී කතා කරන්නේ මට තව අපේ බඳුන ගුණවර්ධන ශූරීන්ට කියන්න කාරණා කීපයක් තියෙනවා විශේෂයෙන් දැන් එතුමා උත්සාහ කරලා තියෙනවා මේ ගුවන් විදුලිය රූපවාහිනිය එකට එකතු කරලා මේ සමාගමක් හදන්න. දැන් මේ ගුවන් විදුලිය රූපවාහිනිය පාඩු කරේ වෙන හේතුවක් හින්දා නෙමෙයි අපි දන්නවා ගුවන් විදුලිය තමයි වැඩිම අක්කර ප්‍රමාණයක් තිබුණේ ත්‍රිකුණාමලයේ වීරවිල දියගම සීදුව පුත්තලම කිල්නොච්චිය අක්කර 1000ක් විතර තිබුණා. හැබැයි දැන් ඒවා එකින් එක විකුණලා ඉවරයි. කුච්චවැලි වල තිබ්බ අක්කර 300ක් ඒ ඊඩමට වෙච්ච දෙයක් නැතුව කියලා තියෙනවා. ඒකල ඊඩම අක්කර 70ක් මීඩියා සිටි එකක් හදන්න තිබිච්ච ඊඩම ඒක සම්පූර්ණයෙන් සුමල් පෙරේරා මහත්තයර දීලා ඒකේ වැලිත්තරලා ඔක්කොම ඉවරයි ඒක. මේ විදිහට ගත්තම විශේෂයෙන්ම දැන් ගෝඩාභය රාජපක්ෂ මහත්තයාගේ මෙතන දැන් හැමදාම දවස ගානේ පුන පුනා කියනවා 69 ලක්ෂේ 69 ලක්ෂේ ඒක තමයි කරන්න යන්නේ කියලා 69 ලක්ෂේ ගෝඩාභය ජනාධිපතිතුමාගේ සෞභාග්‍ය දැක්මේ තිබුණේ ජනමාධ්‍ය ප්‍රතිපත්තිය පාර්ලිමේන්තුවට වක්කීන ආයතනයක් බඩපත් කිරීම සහ දේශීය අනන්‍යතාවය රැකගැනීමට කටයුතු කරනවා කියලා. හැබැයි දැන් ඒක ඔක්කොම ඉවරයි. දැන් කරන්න හදන්නේ තමුන්නාන්සලා විශේෂයෙන්ම මම කියන්න කැමතියි විදුලි සංදේශ නියාමන කොමිසම. දැන් වෙනදා ගුවන්විදුලි පනත රූපවාහිනී පනත මගින් තමයි මේ රටේ දේශීයත්වයේ ගෞරවය මාධ්‍ය භාවිතය සම්පූර්ණයෙන්ම සකස් කරේ එතනින්. ඒකෙන් තමයි අපේ රටේ අනන්‍යතාවය අපේ සෞභාග්‍ය අපේ තිබිච්ච ඒ පරණ වැඩපිළිවෙල ටික අපි මේ ක්‍රමානුකූලව මේක හැදුවා. නමුත් එතනින් පස්සේ මේක ගත්ත නියාමන කොමිසම සභාවට එතනින් පස්සේ දිගහරව නැතුව සල්ලිවලට ලයිසන්ස් දෙන්න යාමේ ප්‍රතිඵලය තමයි අද උදේ හැමදාම තමුන්නාසර උදේට පේන්නේ රූපවාහිනීවල ගුවන්විදුලිවල පේන්නේ ඇහෙන්නේ පත්තරවල දකින්නේ මරාගන්නේවා ඇක්සිඩන්ට්ස් වෙනේවා ඊළඟට පත්තරේ විස්තරය කියලා තව එකක් පටන් ගන්න තියෙනවා. මේ විදිහට විවිධ ආකාරයේ මේ රටේ තිබිච්ච අර හොඳට සිංහල චැනල්ස් වල තිබුණේ
සිංහල
ඉංග්‍රීසි තමයි අද චැනල් වල සමහර ඒවා තියෙන්නේ. උදේට කතා කරන්න hina වෙනවා. මම ඒක විනාඩියක් ඔබතුමාගෙන් ඉල්ලනවා. 45ට මම පටන් ගත්තේ 55 කල් මේක තියෙන්න ඕනේ. මම ඒක මේ නෑ අතර මම කියන්නේ. මේ හරියටම 40
ඔබතුමා 42ට පටන් ගත්තා.
හරි එතන 52 කල් තියෙනවා. රයිට්.
විනාඩි 9.
ඔව් විනාඩියක් මට දෙන්න. ඒ වගේම මම කියන්න කැමතියි මේ ආයතන අපේ ශාන්ත බණ්ඩාර මහත්තයාත් ඉන්න නිසා මේ ආයතන වලට සභාපතිවරු පත් කරා එක අවුරුද්දට සභාපතිවරු 4-5 දෙනා පත් කරනවා. ඇමතිවරු මාරු වෙනවා දවසින් දවස. ඉතින් මෙහෙම මේ රාජ්‍ය ආයතන ගෙනියන්න බෑ රූපවාහිනිය වගේ ගුවන්විදුලිය වගේ ස්ථාවර වැඩපිළිවෙළක්. දැන් උදාහරණයක් ගත්තොත් රේණසිල මැතිතුමා හිරු නාලිකාවේ අවුරුදු 10ක් 15ක් 20ක් ඉන්නවා. එතුමා තමන්ගේ ප්ලෑන් එක ඉස්සරහට හදාගෙන යනවා. දිලිප් ජයවර මහත්තයා දෙරණ රූපවාහිනිය එයා වෙනම ප්ලෑන් එකක් හදාගෙන යනවා. හැබැයි මේ ඉන්න සභාපතිවරු අද එනවා හෙට යනවා ඊළඟට ඉන්න ඇමතිත් එනවා ආපහු යනවා. ඉතින් මේකත් එක තමයි මේ ආයතන කඩාවැටුනේ. ඒ නිසා මේ දෙකත් තමුන්නාසල කරන්න දන්නේ විකිණීමේ අර ලයිට්ස් වලට එකතු කරන වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන්න
දෙන්න මට තියෙනවා.
ඒ නිසා ඒක නතර කළා. මේ රටට ඕනේ හින්දා තමයි ජාතික රූපවාහිනියක් ජාතික ගුවන් විදුලියක් හැදුවේ. ඒක ආරක්ෂා කරන්න වැඩ කරන කිනිමින් ඔබතුමාට ස්තුතිවන්ත වෙමින් මගේ වචන ස්වල්ප අසන් කර.
ස්තුති ගරු මන්ත්‍රීතුමා මිලන ගරු මහාචාර්ය චරිත හේරත් මන්ත්‍රීතුමා ඔබතුමාට විනාඩි 10ක කාලයක්
තියෙනවා. ගරු මගේ වේලාව දෙනවා නේද?
ගරු ඇමතුමා.
අර දයසිරි ජයසිරි ඇමතුමා කිව්වා ජාතික රූපවාහිනිය සහ ගුවන් විදුලි සංස්ථාව මේ ආයතන දෙකේම යම් අලාභයන් තිබුණා. ඒ අලාභයන් අවම කර ගැනීමට අවශ්‍ය වැඩපිළිවෙළ දැන් ක්‍රියාත්මක කරලා තියෙනවා. ජාතික රූපවාහිනියත් දැන් ක්‍රමානුකූලව ඉදිරියට එනවා. වැඩසටහන ක්‍රමානුකූලව ඒවා ගරු සභාපතිතුමා ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලයේ කාර්ය මණ්ඩලයක් කරගෙන යනවා. ගුවන් විදුලි සංස්ථාවේ සභාපතිතුමා ඇතුළු කාර්ය මණ්ඩලය යොසුලෝ කටයුතු කරගෙන යනවා. මේ ආයතන දෙකම ධනාත්මක පැත්තට අරගෙන හොඳ තත්ත්වයට ගෙනියනවා මිසක් මේ ආයතන කිසිවක් විකුණන්නේ නැහැ කියන එක මම මේ ගෞරවයෙන් සභාවට මතක් කරන්න.
සුදී ගරු ඇමතුමා මිලට. ගරු මන්තුමා කතා කරන්න. රාජමාණික මන්තුමා.
රාජ්‍ය මන්තුමා මගේ ප්‍රශ්නයක් තිබ්බ අර වසන්තම් එකේ රුපියල් 1000 ගෙවන්නේ මේ නෝතිස් ඉන්න මීඩියා කට්ටියට.
පිළිතුරු කතා වෙලා ඇමතුමාගේ පිළිතුරු කතා වෙලාදී කරන්න.
පොඩක් පිළිතුරක් දෙන්න මගේ කතා
මේ මේ පිළිතුරු කතා වෙලාදී ගමු නේද ඇමතුමා. මන්තුමාට වෙලාව දෙන්න මන්තුමා කතා කරන්න.
ගරු මුලාසන ආරූඪ සභාපතිතුමනි මෙම අයවැය විවාදේ මට කතා කරන්න ලැබිච්ච එක පැත්තෙන් ගත්තහම ප්‍රථම අවස්ථාව මේ සාකච්ඡාවට සම්බන්ධ වෙන්න ලැබීම ගැන මම සතුටු වෙනවා. මේ අමාත්‍යාංශය ජනමාධ්‍ය අමාත්‍යාංශය අපේ රටේ ඉතා වැදගත් අමාත්‍යාංශයක් විදිහට අපි සැලකිය යුතුව තියෙනවා. මම හිතන්නේ වර්තමාන ආණ්ඩුවත් මීට ඉස්සෙල්ලා හිටපු ආණ්ඩුත් සභාපතිතුමනි මේ අමාත්‍යාංශයට තියෙන වැදගත්කම යම් දුරකට නොසලකා හැරලා තියෙනවා. කමියුනිකේෂන් කියන එක අද මේ ලෝකෙම ඉතාමත්ම බරපතල වෙනස් තත්වයකට ඇවිල්ලා තියෙනවා. එනිසා මේ කමියුනිකේෂන් සම්බන්ධව වැඩ කරන ආයතනයේ විදිහට ජනමාධ්‍ය අමාත්‍යාංශය මීට වඩා බලසම්පන්න සහ ශක්තිමත් කිරීම ඉතාම අවශ්‍යයි කියලා මම යෝජනා කරන්න කැමැති. මේ අමාත්‍යාංශයට මම වසර 9ක් විතර 8ක් විතර මේ අමාත්‍යාංශයත් එක්ක වැඩ කරලා තියෙනවා. මේ අමාත්‍යාංශය ස්ථිර ලේකම්වරයා විදිහෙන් මම ලෙසින් මම අවුරුදු 3ක් වැඩ කරලා තියෙනවා. මේ අමාත්‍යාංශය අපේ රටේ ජාතික සංවර්ධනයටත් ජාතික ආරක්ෂාවටත් ඉතාමත්ම මැදිහත් වීමක් කරපු අමාත්‍යාංශයක් නිසා මේක අද රටේ ආර්ථිකයේ බරපතල ලෙස කඩාවැටලා තියෙන මේ කාලේ මේ අමාත්‍යාංශය ශක්තිමත්ව ඉස්සරහට ගත යුතුයි කියලා මම යෝජනා කරන්න කැමතියි. ඊළඟට දෙවැනි කාරණය මේ ඩිජිටල් අවකාශය කියන එක අද ජනතාවගේ අත්‍යවශ්‍ය තත්ත්වයක් බවට පත් වෙලා තියෙනවා. මේක වෙන විදිහකට කිව්වොත් ගරු සභාපතිතුමනි, අද මේ කමියුනිකේෂන් කියන්නේ ඔන්ටොලොජිකල් රීසන් එකක්. ඒ කියන්නේ අපිට මග හරින්න බැරි අපේ ජීවිතෙත් එක්ක ගැට ගැහිච්ච තත්වයක් බවට පත් වෙලා තියෙනවා. ඔබ දන්නවා ඔන්ටොලොජිකල් රීසන් කියන්නේ අපි හිතන එක නවත්තන්න බෑ, අපි කතා කරන එක නවත්තන්න බෑ. ඒ වගේ කමියුනිකේට් වෙන එක, ඒ කියන්නේ සංනිවේදනය කියන එක අද නොසලකා හැරිය නොහැකි යාන්ත්‍රණයක් බවට තාක්ෂණිකවත් ඒ වගේම විද්‍යාත්මකවත් ඇවිල්ලා තියෙනවා. ඒ නිසා ලෝකයේ මේ සංනිවේදන කාර්යයට තියෙන ආයතන ශක්තිමත් වීම අවශ්‍යයි. මම ඔබතුමාට ඩේටා එකක් කිව්වොතින් මේ වර්ෂයේ මුල අවුරුද්ද වෙනකොට අපේ රටේ ජනගහනය මිලියන 21.86යි. ඒ වගේම සෙලියුලර් මොබයිල් කනෙක්ෂන්ස් තියෙනවා අපේ රටේ මිලියන 36.18ක්. මේ අවුරුද්දේ මුල වෙනකොට ඉන්ටර්නෙට් යූසර්ස්ලා ඉන්නවා මිලියන 14.58ක්. ඇක්ටිව් සෝෂල් මීඩියා යූසර්ස්ලා ඉන්නවා මිලියන 10.5. ඒ කියන්නේ දසලක්ෂ 10ක් අපේ රටෙන් භාගයක් හරියටම 50%ක් ජනගහණයෙන් සමාජ මාධ්‍ය ඇතුලේ තමන්ගේ එක්සිස්ටන්ස් එක පවත්වාගෙන යනවා. ඒ නිසා මේක ඉතා වැදගත් කලාපයක් විදිහට අපි නම් කරගත යුතුව තියෙනවා. දෙවැනි කාරණේ ගරු සභාපතිතුමනි, මේ ශේෂ්ත්‍රයට සම්බන්ධව නීති රෙගුලාසි හදද්දි මේක සම්බන්ධව අපි කල්පනා කරන්න ඕන නියාමනයේ පමණක් නෙමෙයි ජනමාධ්‍ය සහ සංනිවේදන ශේෂ්ත්‍රයට අවශ්‍ය වෙන්නේ. නියාමනයේට එහා ගිය ශක්තිමත් ආචාර ධාර්මික මැදිහත් වීමක් සහ මේ ශේෂ්ත්‍රයේ පුහුණුව පිළිබඳව අලුත් ආකෘතියක් මේ අමාත්‍යංශය විසින් නිර්මාණය කළ යුතුව තියෙනවා. අද YouTube නාලිකා අද අපේ රටේ විශාල වශයෙන් තියෙනවා. මේවා නියාමනය කරන්න දරන උත්සාහය මේ ආයතන සම්බන්ධව පුහුණුව සඳහා දරන්නේ නැහැ. ඒ නිසා විශාල ප්‍රශ්නයක් බවට අද පත් වෙලා තියෙනවා. අමාත්‍යංශය හිතන්නේ අපි ඉන්නේ නියාමනය කරන්න විතරයි කියලා. නියාමනය කරන්න පමණක් නෙමෙයි මේකට මැදිහත් වීම කරන්න අවශ්‍ය කරන තත්වයකට අපි ගමන් කළ යුතුව තියෙනවායි කියලා මම මේ වෙලාවේදී තර්ක කරන්න කැමතියි. ඒ වගේම ගරු සභාපතිතුමනි, මේ අමාත්‍යංශය යටතේ ප්‍රධාන දෙපාර්තමේන්තු තුනක් තියෙනවා. Department of Information, Department of Post, නැත්නම් Postal Department, Department of Printing. මේ තුනම මම අද යෝජනා කරන්න කැමතියි. අපේ රටේ මේ තුන අමාත්‍යංශ යටතේ තියෙන දෙපාර්තමේන්තු වශයෙන් තියෙන කාලය නිමා කළ යුතුව තියෙනවා. මේ ආයතන තුනම අලුත් නෛතික තත්ත්වයක් යටතේ වෙනස් වෙන්න ඕන. තව දුරටත් ඉන්ෆර්මේෂන් කියන්නේ ඩිපාර්ට්මන්ට් එකක් ඇතුලේ කරන්න පුළුවන් වැඩක් නෙමෙයි. තව දුරටත් පෝස්ට් කියන්නේ තැපැල් කියන්නේ දෙපාර්තමේන්තුවක් ඇතුලේ කරන්න පුළුවන් එකක් නෙමෙයි. තව දුරටත් ප්‍රින්ටින් කියන්නේ දෙපාර්තමේන්තුවක් ඇතුලේ කරන්න පුළුවන් එකක් නෙමෙයි. ඒ නිසා මේක සම්බන්ධව අලුතෙන් හිතන්න කියලා මම ආරාධනා කරන්න කැමතියි. ඒ නිසා මේක ඉතා වැදගත් ප්‍රශ්නයක් විදිහට අපි මතු කරනවා. ඒ වගේම අපේ රටේ රූපවාහිනී ඩිජිටල් කරණය සම්බන්ධව විශාල ප්‍රශ්නයක් ඇති වෙලා තියෙනවා ගරු සභාපතිතුමනි. රූපවාහිනී අපි තාම දකින්නේ රූපවාහිනී ඇනලොග් තාක්ෂණය ඇතුලේ තමයි යන්නේ. ඩිජිටල් තාක්ෂණය ඇතුලේ එන්නේ අර පේ ටීවී ගත්ත ගෙවල් වල ඔය IPTV එහෙම නැත්නම් ඔය පේ ටීවී අරන් තියෙන අයට විතරයි. ඩයලොග් හරි PO TV හරි තියෙනවා නම් විතරයි ඩිජිටල් රූප රාමු sannivedanaye වෙන්නේ. එහෙම නැත්නම් එන්නේ අර ඇනලොග් රූප රාමු. තමුන්නාන්සේට මතකයි අපි ඉස්සර මේ මොබයිල් යන්ත්‍ර ඉස්සර පාවිච්චි කරද්දි මේකේ ඩිජිටල් ෆෝම් එක එන්නේ ඉස්සර අර කණුව තියෙන පැත්තට හරෝ හරෝ තමයි අපි ගුවන් මේකෙන් කතා කරේ මේ ටෙලිෆෝන් එකෙන්. අන්න ඒ තත්වයට අද තාම රූපවාහිනී තියෙන්නේ. අපේ රූපවාහිනී ඩිජිටල් කරණය සම්බන්ධව ලොකු සංවාදයක් රටේ තිබුණා. අපි යන්නේ DVB-T2 ද, ඒ කියන්නේ ඩිජිටල් වීඩියෝ බ්‍රෝඩ්කාස්ටින් ටෙරස්ට්‍රියල් 2 කියන එකද, ඒක යුරෝපියන් සිස්ටම් එක, ඒකටද යන්නේ? එහෙම නැත්නම් ISDB-T කියන එකටද? ඒ කියන්නේ ජපනීස් සිස්ටම් එක, ඉන්ටග්‍රේටඩ් සර්විස් ඩිජිටල් බ්‍රෝඩ්කාස්ටින් සිස්ටම් එකට. අපි ISDB-T එකට ඇග්‍රි වෙලා තියෙන්නේ. මම දන්නේ නැහැ 2015 ආපු ආණ්ඩුව මේ ඇග්‍රිමෙන්ට් එක යට දාලා තිබුණා. අදටත් ජපානෙත් එක්ක ජයිකා එකත් එක්ක මේ ගහපු එකඟතාවයේ ඇතුලේ ලංකාවේ ටෙලිවිෂන් ඩිජිටල් කරණය සම්බන්ධ ප්‍රශ්නය තාම හිර වෙලා තියෙනවා. මම යෝජනා කරන්න කැමති මේක බොහොම තාක්ෂණික විෂයක්, මේක සම්බන්ධව මැදිහත් වෙන්න කියලා ගරු ඇමතිතුමාට. ඒ වගේම රූපවාහිනී සංස්ථාව සහ ගුවන් විදුලි සංස්ථාව ගැන මට ඉස්සෙල්ලා කතා කරපු දයාසිරි ජයසේකර මැතිතුමාගේ ප්‍රකාශයට වඩා ටිකක් වෙනස් ප්‍රකාශයක් මම කරන්න කැමැති. අපේ රටේ රූපවාහිනී සංස්ථාවත් ගුවන් විදුලි සංස්ථාවත් අලුත් වෙන්න ඕන. මේ සංස්ථා දෙකේම ඉතාම දක්ෂ ශක්තිමත් කණ්ඩායමක් ඉන්නවා. හැබැයි මේ සංස්ථා දෙකම දැන් බරපතල ආර්ථික අර්බුදයකට ගිහිල්ලා
තියෙනවා.
මම යෝජනා කරන්න කැමැති ගරු සභාපතිතුමනි, මේ ආයතන දෙකම පාර්ලිමේන්තුවේ ට්‍රස්ට් එකක් යටතට ගන්න ඕන. මේ ආයතන දෙක ජනමාධ්‍ය අමාත්‍යාංශයක් යටතේ කැබිනට් එකේ නෙමෙයි තියෙන්න ඕන. ජාතික ගුවන් විදුලියයි ජාතික රූපවාහිනියයි දෙක පාර්ලිමේන්තු ට්‍රස්ට් එකක් යටතට අරගෙන අයවැයෙන් අවුරුද්දට දෙන ලම්සම් එක දීලා කථානායක මූලිකත්වයෙන් තියෙන කමිටියකින් බලන තත්වයට ගේන්න ඕන. මේක මේ ඇමතුමාගේ හරි වෙන ඇමතුමෙක්ගේ හරි අපේ හරි කාගේ හරි ප්‍රශ්නයක් විදියට නෙමෙයි මම කියන්නේ. එතුමාලා නරකක් කරා හෝ හොඳක් කරා කියන අර්ථයෙන් නෙමෙයි මම කියන්නේ. මේ රටේ පොලිසි නැත්නම් ප්‍රතිපත්ති තීරණයක් ගන්න ඕන සභාපතිතුමනි. ජාතික ගුවන් විදුලියයි ජාතික රූපවාහිනියයි දෙක පාර්ලිමේන්තු ට්‍රස්ටි එකක් යටතට දාලා අයවැයෙන් දෙන ලම්සම් එක අවුරුද්ද මුල දීලා කථානායකගේ මූලිකත්වයෙන් පාර්ලිමේන්තු කමිටියකින් හදන එකක් බවට පත් කරන්න ඕන. ස්වාධීන රූපවාහිනිය ඉතාම හොඳට මේ දිනවල ක්‍රියාත්මක වෙනවා. මම ඒ ගැන සතුටු වෙනවා. හැබැයි ලේක් හවුස් ආයතනයේ අයවැය හොඳයි කියලා කියනවා, බැලන්ස් ෂීට් එක හොඳයි කියනවා. මම යෝජනා කරන්න කැමතියි මේක. මම කන්සල්ටේටිව් කමිටියෙත් කිව්වා. ඩේල් නිවුස් පුවත්පත එඩිටෝරියල් එක කරුණා කරලා ආණ්ඩුවේ ආධිපත්‍යයෙන් අයින් කරන්න කියලා මම යෝජනා කරනවා. මේ රටේ ඉංග්‍රීසි පාඨකයන්ගේ ප්‍රධානම සන්නාමයක් වෙච්ච ඩේල් නිවුස් එක අපි නැවත ශක්තිමත්ව පිහිටන්න නම් ඒක කරන්න ඕන. ඒ නිසා ඒක පිළිබඳව තමුන්නාසගේ අවධානයට මම යොමු කරනවා. ඩේල් නිවුස් ආයතනයේ ඩේල් නිවුස් පුවත්පත ලේක් හවුස් ආයතනයේ එඩිටෝරියල් ඉන්ඩිපෙන්ඩන්ස් එක පුළුවන් තරම් දෙන්න බය නැතුව ඒගොල්ලන්ට මේ සමාජය ඉස්සරහට යන්න කියලා. ඒ වගේම පුවත්පත් මණ්ඩල පනත සම්බන්ධව අපි හුඟක් කල් අහලා තියෙනවා. මම ඒ කණ්ඩායමට කියන්න කැමති එතුමාලා දැන්ට කරගෙන යන වැඩවලට සහය දක්වන ගමක්. විශේෂයෙන්ම පුවත්පත් මණ්ඩල පනත නවීකරණය කරන එකට ආණ්ඩුවේ අවධානය යොමු විය යුතුව තියෙනවා. ඒ වගේම ඒ පනත ස්කෝප් එක, ඒකේ තියෙන ප්‍රධාන මුඛ්‍ය පරමාර්ථය වෙනස් තලවලට දැන් ගෙනියන්න පුළුවන්කම තියෙනවා. මේක සඳහා මැදිහත් වෙන්න කියලා මම ගරු ඇමතුමාට ආරාධනා කරනවා. එතුමා ඒක සඳහා මූලිකත්වයේ ගණීවි කියලා. ඊළඟට අවසාන කරුණ ගරු සභාපතිතුමනි, සැලසිනේ ආයතනය මේ ආණ්ඩුව යටතේ තියෙන නිෂ්පාදන ආයතනයක් විදියට, ප්‍රොඩක්ෂන් ආයතනයක් විදියට වික්‍රම වීරසූරිය මැතිතුමාගේ කාලේ ඉඳලා ඉතාම හොඳට තිබුණා. මට ආරංචියක් තියෙනවා ඒකේ නෛතික පදනම හදලා තියෙනවායි කියලා. අපි ඒකට බොහොම ස්තුතිවන්ත වෙනවා. හැබැයි මම ලේකම්වරයා වෙලා ඉන්න කාලේ අපි බුලස් පාරේ, බෞද්ධාලෝක පාරේකට දීපු ඔෆිස් එක දැන් ගෙනහිල්ලා තියෙනවා වෙන පෞද්ගලික තැනකට. මේක වෙනස් කරන්න කියලා අපි ඉල්ලා හිටිනවා. අවසාන වශයෙන් මම ඔබතුමාගේ අවධානය ලක් කරනවා, ශ්‍රී ලංකා වරලත් වෘත්තීය ජනමාධ්‍යවේදී ආයතනේ හදන්න අපි සියලු නෛතික කඩදාසි හදලා තිබුණේ. ඒ නිසා මම හිතනවා එතුමාගේ ඉදිරියට ගෙනෙයි කියලා. අපේ රටේ ජනමාධ්‍යවේදියෙකුට චාටර්ඩ් සර්ටිෆිකට් එකක් දෙන්න බැරි තැනකට ගිහිල්ලා තියෙනවා. අර OPA-කේ සමාජිකත්ව ගන්න අපි උත්සාහ කරුවා, මෙහෙම ගන්න බෑ. මොකද අපේ ජනමාධ්‍යවේදීන් වරලත් අය විදියට පිළිගන්නේ නැහැ. ඒ නිසා මේ චාටර්ඩ් ඉන්ස්ටිටියුට්
ඔෆ්
මැස් මීඩියා ප්‍රොෆෙෂනල්ස් කියන එක ඉතා ඉක්මනින් ඉදිරිපත් කරන්න කියලා ගරු ඇමතුමාට ආරාධනය කරමින් මගේ වචන ස්වල්පයෙන් ඉමා කරන බව ස්තුතියි.
ගරු බන්දුල ගුණවන්ත ඇමතුමා,
ගරු අපේ උගත් මහාචාර්යතුමා, මාධ්‍ය ක්ෂේත්‍රයේ හිටපු ලේකම්වර එක් ලෙස ඉදිරිපත් කරපු අදහස් පිළිබඳ අපි ගරු කරනවා. අදහස් පිළිබඳ විවිධ මත තියෙනවා. අපේ පාර්ලිමේන්තුවට අද දවසේ නම් අලුත් යමක් සමාජයට කොහොමද කාන්දු වෙන්නේ කියන එක පිළිබඳ බරපතල ප්‍රශ්නයක් ඇති වෙලා තියෙනවා. අපි මේ පාර්ලිමේන්තුව සියලුම දෙනාට දැක බලා ගැනීමට සලස්සලා තියෙන තත්ත්වය තුළ පාර්ලිමේන්තුවට ඇති වෙලා තියෙන ගෞරවයක්ද අගෞරවයක්ද කියන එක පාර්ලිමේන්තුව තුල ප්‍රබුද්ධ සංවාද මණ්ඩපයක් ඇති වෙන්නේ නැතිව පාර්ලිමේන්තුවට වෙනත් ආයතන පවර ගැනීමෙන් යහපතක් වෙනවද කියන එක අපි සංවාදයට ලක් කළ යුතු කරුණක්. අපි කෙසේ වෙතත් මේ පිළිබඳ විද්වත් කමිටුවක් පත් කරලා තිබෙනවා. රූපවාහිනිය හා ගුවන් විදුලි දෙකම ජාතික වශයෙන් තියෙන අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා ඒ දෙක ඒකාබද්ධ කිරීම තුළින් ඒ සම්පත් වඩා හොඳින් කළමනාකරණය කරලා අපි උපදෙස් පතලා තියෙනවා වඩා හොඳට කරන්න. ජපන් සමාගම සමග ඩිජිටල් කරණය සඳහා වෙන වැඩපිළිවෙල නැවත මේ වර්ෂයේදී ආරම්භ කරනවා.